SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
හොඳයි, දැන් SBS සිංහල වැඩසටහනෙන් අපි කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකය ගැන. විශේෂයෙන්ම මේ ගෙවි යන සතියේ ලෝකයේ උණුසුම් තත්ත්වෙත්ති පිළිබඳව හැම සිකුරාදාම කතාබහ කරන ලෝවට විශේෂංගය තමයි අපි දැන් ගෙනෙන්න සූදානම් වෙන්නේ. සුපුරුදු විදිහටම අපේ හිතවතා එකතු වෙලා ඉන්නවා AFP ප්‍රෝතිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ආයිබෝන් සුබදැසනක් අමල්.
ආයිබෝන් මధుර සුබදැසන.
අමල්, අපි පටන් ගමු සුපුරුදු විදිහටම අපේ නැතුවම බැරි චරිතය. මේ දවස්වල ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දවස්වල දැඩි විදිහට ආන්දෝලනාත්මක පුවත් මාවමින් ඔන්න දැන් අමාරුවේ වැටෙන තත්යකට පත් වෙලා කියලා ජාත්‍යන්තර මාධ්‍ය දිනෙන් දින වාර්තා කරනවා. මේක පැයෙන් පැය මිනිත්තුවෙන් මිනිත්තුව ඉස්සරහට වාර්තා වෙන ප්‍රවෘත්ති බවට පත් වෙන්නත් පුළුවන්. අමල්, මේ මොකද්ද දැන් මේක මේ අවුල් ජංජාලයක් බවට පත් වෙලා කියලා තමයි විදේශ මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.
ඔව්, මෙතන ඇතර මදුර අපි දැන් ගිය සතියෙත් කතා කරා. ඩොනල්ඩ් ට්‍රම්ප් ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන් එමත්නම් FBI එකේ ප්‍රධානියාව තනතුරෙන් ඉවත් කරා. ජේම්ස් කෝමිව තනතුරෙන් ඉවත් කළේ ඔහු ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් ට සම්බන්ධව ඔහුගේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක හැටියට හිටපු ෆ්ලින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරා. ඔහු රුසියාවත් සමග ඡන්ද ව්‍යාපාරයේ ඇතුළතදී රුසියාවත් සමග සම්බන්ධකම් තිබුණද කියලා. මේ පරීක්ෂණය යන අතර තුරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු FBI එකේ ප්‍රධානියාව ඉවත් කරන්න තීන්දුව කරා. ඉතින් මේ අවස්ථාවේදී මේ ජේම්ස් කෝමිගේ ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක තිබිච්ච රැස්වීම් වලදී ඒ සාකච්ඡාවල හරය ඔහු සටහන් කරලා මේ ලිපි ගොනුවල තිබ්බයි කියලා දැන් සොයාගෙන තියෙනවා. ඒ එක ලිපි ගොනුවක ජේම්ස් කෝබි ලියලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුට බලපෑමක් කළා කියලා. මේ රුසියාවේ සම්බන්ධය, රුසියාව කොයි ආකාරයටද ඇමරිකාවේ ජනාධිපතිවරණ ඡන්දේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කණ්ඩායමට වාසි වෙන ආකාරයට කටයුතු කළේ කියන ඒ පරීක්ෂණය, ඒක අතහැර දමන්නට පුළුවන්ද? එහෙම නැත්නම් ෆ්ලින් හොඳ පුද්ගලෙක්, ඔහු පිළිබඳ මින් ඉදිරියට කටයුතු කරන්න අවශ්‍ය නැහැයි කියලා වක්‍රව බලපෑමක් කළා කියලා කෝමි තමන්ගේ සටහන්වල මේ ලිපිගොනුවල සටහන් කරලා තියලා තියෙනවා. ඉතින් ඒ ලිපිගොනු සොයා ගැනීමත් එක්ක තමයි ඇමරිකාවේ මේ බලධාරීන් තීන්දු කළේ මේ ප්‍රශ්නය පිළිබඳ විශේෂ කවුන්සල් කියන ස්පෙෂල් කවුන්සල් කියලා පුද්ගලයෙක් පත් කරන්නට. ඔහු රොබර්ට් මලර් කියලා මීට කලින් FBI එකෙන් විශ්‍රාමගත්ත ප්‍රධානියෙක් මේ තනතුරට පත් කළා. ඉතින් මේ පත් කිරීම කරන අවස්ථාවේදී මේ ගැන කලින් දැනුම් දීමක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට කළා තිබුණේ. දැන් ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ග්‍රහණයෙන් මේක ඉවත් වෙලා ස්වාධීන පරීක්ෂණයක් කොයි ආකාරයෙන් ඡන්ද ව්‍යාපාරයේදී රුසියාව බලපෑම් කළාද කියන කාරණාව සොයනවා පමණක් නෙමෙයි, ඊට අමතරව රුසියාවත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් මොන වගේ සම්බන්ධකම් තිබුණද, ඒ සම්බන්ධකම් රටේ ජාතික ආරක්ෂාවට කොයි විදිහට බලපෑවද කියන කාරණාව ස්වාධීනව සොයා බැලීමට මේ රොබර්ට් මලර් කියන පුද්ගලයාට දැන් ඇමරිකාවේ කොංග්‍රසයේ විසින් ඒ අවශ්‍ය සම්පූර්ණ බලතල ලබා දීලා තියෙනවා. ඉතින් මේක මදුර එක්තරා විදියකට ඩොනල්ඩ් ට්‍රම්ප් අනාගතයේදී දෝෂාභියෝගයකට ලක් වෙනවා නම් ඒ දෝෂාභියෝගයේ මූලික ආරම්භය හැටියට මේක සමහර අය හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් නමුත් ඇත්තටම දෝෂාභියෝගයක් අතළඟම තියෙනවයි කියලා කියන්නට අමාරුයි. මොකද මේ පරීක්ෂණය ආරම්භ කිරීමේ වැඩකටයුත්ත පමණයි මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒක කොයි දිශාවට කොයි ආකාරයටද යයි කියලා කියන්නට අමාරුයි. නමුත් මේක ඩෙමොක්‍රටික් පක්ෂයත් ඒ වගේම රිපබ්ලිකන් පක්ෂයේත් ඒ දෙපිරිසම එක්තරා විදිහකට ඔවුන්ගේ සහය ඇතිව තමයි මේ කටයුත්ත සිද්ධ වෙලා තින්. නමුත් මේක නම් ඩොනල්ඩ් ට්‍රම්ප්ට නම් ඒතරම් හොඳ කල දශාවක් නෙවෙයි කියලා තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ.
අමලේත් එක්කම අපි ගිය සතියේදී කතා බහ කරා. විශේෂයෙන්ම මේ රුසියානු විදේශ අමාත්‍යවරයා රහසිගත සාකච්ඡාවකට කැඳවලා තිබුණා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකාවේ දවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී. මේ කියන කාරණාවත් ඔය කියන සෙවීමට, එහෙම නැත්නම් ඔය කියන පරීක්ෂණයට ඇතුළත් වෙනවද?
ඔව් මදුර, මෙතන ඡායාරූප ගැනීම පමණක් නෙමෙයි, ඡායාරූප මාධ්‍යට මුදාහැරීම පමණක් නෙමෙයි. මේ සාකච්ඡාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික ආරක්ෂාවට වැදගත් කියන අතිශය රහස් කාරණා රුසියාවේ විදේශ අමාත්‍යවරයා සමග බෙදාගත්තා. ඔහුත් සමග මේ පිළිබඳ සාකච්ඡා කළා කියන චෝදනාව දැන් එල්ල වෙලා තියෙනවා. ඉතින් මේක ඉතාමත්ම බරපතල චෝදනාවක් හැටියට තමයි ඇමරිකාවේ බලධාරීන් දකින්නේ. මොකද තමන්ට තියෙන ඒ බුද්ධි තොරතුරු තමන්ගේ එදිරිවාදියෙක් සමග මේ විදිහට සාකච්ඡා කිරීම ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට බලපෑමක් කියන චෝදනාව දැන් එල්ල වෙලා තියෙනවා. ඉතින් ඒ වටපිටාව තුළ තමයි මේ විදිහට මේ විශේෂ කවුන්සිල, එහෙම නැත්නම් ස්පෙෂල් කවුන්සිල මේ විදිහට පත් කරලා ඔහුට මේ ගැන සෙවීමේ අයිතියත් ලබා දීලා තියෙනවා. ඒ ඡන්ද කාලයේ කටයුතු පමණක්ම නෙමෙයි, මේ පහුගිය සතියේ සිදුවෙච්ච කරුණු කාරණා පිළිබඳවත් ඔහුට සොයා බැලීමට ඒ ඉඩ ප්‍රස්ථා දීලා තියෙනවා. එක්කම රුසියානු ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී ප්‍රකාශ කළා තියෙනවා, ඒ කිසිම ඇමරිකාවේ මාධ්‍ය විසින් වාර්තා කරපු විදිහට ඒ කිසිම රහස්‍ය තොරතුරක් රුසියාවට ලබා දුන්නේ නැහැ. රුසියාවේ විදේශ අමාත්‍යවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති සාකච්ඡාවේ ඒ ට්‍රාන්ස්ක්‍රිප්ට්, එහෙම නැත්නම් ඔවුන් මොනවද කතා කළේ කියන එකේ ඒ සංක්ෂිප්ත වාර්තාව රුසියාව විසින් ලබා දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් ඇමරිකාවේ බලධාරීන් ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. තමන්ගේ ප්‍රධානම රාජතාන්ත්‍රික එදිරිවාදියාගෙන් මෙවැනි උදව්වක් අවශ්‍ය නැහැ කියලා ඒක දැන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එක්තරා විදිහකට පුටින් ජනාධිපතිවරයා මෙම පරීක්ෂණයට උදව් කරන්න පැමිණීමමත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව යන කාරණාව බවටම පත් වෙලා තියෙනවා.
හොඳයි, අපි කතා බහ කරමින් සිටින්නේ ගෙවී යන සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච උණුසුම් තතුවිති පිළිබඳව AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග. අමල්, අපි නැවතත් කතා බහ කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ මුස්ලිම් විරෝධියෙක් කියලා තමයි බොහෝ බහුතර මාධ්‍ය හඳුන්වන්නේ විශේෂයෙන්ම. නමුත් ඔහු ඔන්න තවත් ආන්දෝලනාත්මක පියවරක් තබන්නට මේ සතියන්තයේදී සූදානම් වෙනවා. සෞදි අරාබියට නිල වශයෙන් චාරිකාවක යන්නට බලාපොරොත්තු වෙනවා කියලා ආරංචියක් ලැබෙනවා. මේ තත්ත්වයේ ඇත්ත නැත්ත කොහොමද?
මදුර, ඇත්තටම මේක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාර්ථියෙන් පස්සේ ඔහු ප්‍රථම වතාවට විදේශ සංචාරයක් ආරම්භ කරන්නේ. මේ සංචාරය ආරම්භ කරන්නේ සෞදි අරාබියෙන්. ඊට පස්සේ ඔහුගේ ගමන ඊස්රායලයට යනවා. ඊස්රායලෙන් ඔහු බ්‍රසල්ස් නුවරට ගමන් කරන්නට නියමිතයි. බ්‍රසල්ස් නුවර නේටෝ බලධාරීන් හම්බ වෙන්නට යන්න තියෙනවා. ඊට පස්සේ මේ සංචාරයේ අවසාන නැවතුම තමයි වතිකානුව. වතිකානුවේදී පාප් වහන්සේ බැහැදකීම තමයි මේකේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නමුත් ඉතාමත්ම සුවිශේෂ කාරණාව වෙන්නේ මේ සංචාරයේ ආරම්භය. ඔබ කිව්වා වගේම ඔහු ඇත්තටම මුස්ලිම් සම්භවයක් තියෙන අය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිපත්තිය මොකක්ද කියන එක බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඔහු ඇත්තටම බලයට පත් වුණාට පස්සේ මේ මුස්ලිම් සම්භවයක් බහුතරයක් තියෙන රටවල් වලින් පැමිණෙන පුද්ගලයන් ඇමරිකාවට ඇතුල් වීම තහනම් කිරීමේ උත්සාහයන් දෙපාරක් ඒ උත්සාහය ගත්තා. නමුත් ඒක උසාවියෙන් ව්‍යර්ථ කළා. ඉතින් ඒ එවැනි වටපිටාවක් තුළ ඔහුගේ ප්‍රථම විදේශ සංචාරය හැටියට ඔහු තෝරාගත්තේ සෞදි අරාබිය. එපමණක් නෙමෙයි මෙතන මතුර තවත් විශේෂ කාරණාවක් වෙන්නේ. මේ සෞදි අරාබියට යන සංචාරයේදී ඔහු තවත් මැද පෙරදිග රාජ්‍යන්වල රාජ්‍ය නායකයින් තවත් 30කට ආසන්න පිරිසක් මේ සෞදි සංචාරයේදී රියාද් නුවරදී හමු වීමටත් දැන් තීන්දුව කරගෙන තියෙනවා. ඉතින් ඒකත් එක්තරා විදිහට ආන්දෝලනාත්මක කාරණාවක් බවට පත් වෙනවා. මොකද සුඩානයේ ප්‍රධානියා රාජ්‍ය නායකයා මේ සම්මුලුවට, එහෙම නැත්නම් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් හම්බ වෙන ඒ අවස්ථාවට සහභාගී කරවා ගැනීමට සෞදි බලධාරීන් මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා සුඩානයේ ජනාධිපති ඔමා අල් බෂීර් මේ වෙනකොට ජාත්‍යන්තර යුද අපරාධකරුවෙක් හැටියට නම් කරලා ඔහුව ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනීමට ඒ වරෙන්තු නිකුත් කරලා තියෙනවා. එවැනි වටපිටාවක් තුළ ඔමා අල් බෂීර් මූණට මූණ හම්බෙලා සාකච්ඡා කරන්න ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක මේ අවස්ථාවක් ලැබීම ඒකත් එක්තරා විදිහකට ලොකු ආන්දෝලනාත්මක කතාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ ප්‍රථම විදේශ සංචාරයේදී මේ විදිහ පුද්ගලයෙක් සමග එකම සමුළුවකට සහභාගී වීමත් මේ වෙනකොට තාමත්ම මතභේදයට තුරු දුන්නු කාරණා බවට පත් වෙලා තියෙනවා. මදුරු,
අපි බටහිර ලෝකයෙන් ඊළඟට යන්න පෙරදිග ලෝකයට චීනය ගැන තමයි මේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. චීනය නැවතත් ඔන්න සේදමාවත අලුත් කරන්නට සූදානම් වෙලා ඉන්නවා. එක් තීරයක් එක් මාවතක් කියන සංකල්පය මත පසුගියදා ජාත්‍යන්තර සමුළුවක් සංසදයක් පැවැත්වුණා චීනයේ බීජින් නුවරදී. අමල්, මේ ගැන අලුත්ම තොරතුරු මොනවාද?
මේක ඇත්තටම මදුර, චීනය උත්සාහ කරන්නේ ඔවුන්ගේ වෙළඳ කටයුතු තවදුරටත් තහවුරු කර ගැනීමට, ඒවා සුරක්ෂිත කරගෙන තමන්ගේ වෙළඳ විශේෂයෙන්ම මුහුදු වෙළඳ මාර්ගයත් ඒ වගේම ගොඩබිම හරහා යුරෝපය සහ අනිකුත් බටහිර රටවල් වලට ඔවුන්ගේ ඒ වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙන් මේකට කියනවා වන් රෝඩ් වන් බෙල්ට් කියලා, එහෙම නැත්නම් ORBI කියලා මේක කෙටියෙන් හඳුන්වන. මේ සඳහා චීනය අතිවිශාල මුදලක් ආයෝජනය කිරීමට ඔවුන් කැමැත්ත පළ කරලා තියෙනවා. මෙතන මේ සමුළුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහත් සහභාගී වුණා. මෙතනදී චීන ජනාධිපති ෂී ජින්පින් ඔහු චීනය කොතරම් මුදලක් මේ සඳහා යොදවනවද කියලා ප්‍රකාශයට පත් කරා. ඩොලර් බිලියන 125කට ආසන්න මුදලක් මේ සඳහා ඔවුන් වෙන් කළා තියෙනවා කියලා ප්‍රකාශ වුණා. මෙතන අතරම මේ සේද මාවත කියලා අපි දන්නවා, මීට කලින් අපි කිව්ව සේද මාවතක් පිළිබඳ දැන් අවුරුදු දහස් ගණනකට කලින්. ඉතින් මේක හඳුන්වන්නේ නිව් සිල්ක් රූට් කියලා. නැත්තම් මේ 21 වන ශතවර්ෂයේ සේද මාවතේ ගුවන් තුට පොළවල්, ඒ වගේම නැව් තොටු පොටවල් විශාල වශයෙන් මේ ඉන්දියන් සාගරේ ඒ වගේම අරාබි මුහුදේ ඇති කරන්නට තමයි ඔවුන් තීන්දුව කරගෙන තියෙන්නේ. ඉතින් ඒ කටයුත්තට රටවල් 30ක් විතර බොහොම ඍජුවම සහභාගී වුණා. නමුත් බටහිර රටවල් මේ පිළිබඳ එතරම් කැමැත්තක් දක්වන බවක් නැහැ. ඒ එකම ආසියාවේ බැලුවත් අපි දැක්කොත් ආසියාවේ දෙවැන්තය හැටියට ඉන්න චීනයත් සමග උරෙන් උර ගැටෙන්න පුළුවන්. චීනය තරම්ම ආර්ථික වශයෙන් ඉදිරියට ආවේ නැති වුණත් දේශපාලනික වශයෙන් කලාපයේ බලවතා වන ඉන්දියාව මේ සමුළුවට සහභාගී වුණේ නැහැ. ඔවුන් එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. චීනය විශේෂයෙන්ම ආසියාවේ කලාපේ ඔවුන්ගේ බලය තවත් තහවුරු කරගන්නවට රාජතාන්ත්‍රික මට්ටමින් පමණක් නෙමෙයි ආර්ථික හා දේශපාලනික වශයෙන්ුත් චීනය මේ වෙනකොට දකුණු ආසියාවේ රටවල් වල තමන්ගේ ඒ බලය ව්‍යාප්ත කරමින් ඉන්න වටපිටාවක තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. ඉන්දියාවටත් මේක ඔවුන් එකඟ නොවුනත් මේ කටයුත්තේදී චීනය මේ විතරම් අතිවිශාල ධනයක් මේ ප්‍රාග්ධනයක් මේ වෙනුවෙන් මේකට යට කරන නිසා ඔවුනටත් ඉන්දියාවටත් මේකට එකතු වෙන්න වෙයි කියන කතාව දැන් මේ ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවටත් මේකෙන් යම් කිසි වාසියක් ලබා ගන්න පුළුවන් කියන කාරණාව තමයි ශ්‍රී ලංකා බලධාරීන් නම් ප්‍රකාශ කරන්නේ. අපි දන්නවා දැන් හම්බන්තොට වරායත් චීනයට ලබා දීමේ කටයුත්තක් ගනුදෙනුවක් මේ වෙනකොට සාකච්ඡා වෙමින් පවතිනවා. ඉතින් හම්බන්තොටත් මේ සේදමාවතේ නව 21 වන ශතවර්ෂයේ සේදමාවතේ ඒ සංදිස්ථානයක් හැටියට තමයි හම්බන්තොටත් ඔවුන් හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් හම්බන්තොටත් මේකට එකතු වීම තුළින් ශ්‍රී ලංකාවත් මේ චීනයේ සේදමාවත එවනම් ඉන්දිය සාගරය හරහා ඇති කරන ඒ මුහුදු සේද මාර්ගයේ ප්‍රධාන තැනක් බවට පත් වීමටත් ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබිලා තියෙනවා.
හොඳයි, අපි ලෝවට විශේෂංගයේ අවසන් කිරීමට මතෙන් කතා බහ කරන්න කැමති ශ්‍රී ලංකාව පිළිබඳව. අද දවසේ ශ්‍රී ලංකාවට වැදගත් දවසක් වෙනවා. මොකද මාස ගාණක් තිස්සේ බලාගෙන හිටපු දෙයක ප්‍රතිඵලයක් අත්විඳින රජ දවසේදී හැකියාවක් ලැබෙනවා කියලා ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඒ තමයි GSP Plus සහනය අද සිට ක්‍රියාත්මක කරන්නට යුරෝප සංගමයේ තීරණය කළා තියෙනවා කියලා ශ්‍රී ලංකා රජය නිවේදනය කළා තියෙනවා. අමල්, මේ ගැන අලුත්ම තොරතුරු මොනවද?
ඔව් මදුර, ඇත්තටම GSP සහනය ශ්‍රී ලංකාවට අහිමි වුණේ 2010 වසරේදී. ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඇත්තටම ඒ අවස්ථාවේ තිබිච්ච රජය ලබා දුන්නු පොරොන්දු, ඔවුන් ලබා දුන්නු පොරොන්දුම ඉෂ්ට කරන්නට බැරි වුණ අවස්ථාවක තමයි ශ්‍රී ලංකාවට මේ GSP සහනය ගිලිහි ගියේ. මේ GSP සහනය කියලා කියන්නේ මදුර, ඇත්තටම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා යුරෝපයේ රටවල් 28ට, ඒ කියන්නේ යුරෝපා සංගමයට ඇතුළත් රටවල් 28ේ වෙළඳපොළට තීරුබදු රහිතව ඇතුල් වීමේ හැකියාව තිබුණා. අපි කියනවා මේ ඩියුටි ෆ්‍රී ඇක්සස්, එහෙම නැත්නම් කිසිම තීරුබදුවක් රේගුබදු අය කරගන්නේ නැතිව ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා වලට එම රටවල් වල වෙළඳාම් කරන්නට ඒ අවස්ථාව උදා කරලා තිබුණා. නමුත් 2010 ඉඳලා මේක නැති වුණාට පස්සේ නව රජය, 2015 බලයට පත්වෙච්ච නව රජය ඉල්ලුම් පත්‍රයක් දැම්ම නැවතත් මේ තීරුබදු සහනය ශ්‍රී ලංකාවට ලබා දෙන්න කියලා. ඒ සාකච්ඡාවට ප්‍රතිඵලයක්, දීර්ඝ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ විදිහට ලංකාවට නැවතත් අද ඉඳලා යුරෝපයේ වෙළඳපොළට නැවතත් ඒ තීරුබදු රහිතව ඇතුල් වීමේ ඉඩ ප්‍රස්ථා ලබා දීලා තියෙන්නේ. ගිය වසරේ මේ විදිහට තීරුබද සහන නැති වුණත් ශ්‍රී ලංකාව විසින් යුරෝ බිලියන 2.6ක විතර වටිනාකමක් ඇති භාණ්ඩ යුරෝපයට යවලා තිබුණා. ලංකාව පිටරට යවන භාණ්ඩ වලින් අති බහුතරයක් ඇත්තටම විකුණන්නේ යුරෝපා රටවලයි. ඉතින් මේ විදිහට GSP සහනය අද ඉඳලා ලැබීමත් තුලින් වසරක විතර කාලය තුලදී ශ්‍රී ලංකාවට මේකෙන් යුරෝ මිලියන 300ක විතර ලාභයක් අත්පත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ශ්‍රී ලංකාව අපනයනය කරපු ඒ ප්‍රමාණයම පවත්වාගෙන ගියොත් යුරෝ මිලියන 300ක විතර වාසියක් මේ වසරේදී අත්පත් කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ GSP සහනයත් එක්කලා ශ්‍රී ලංකාව විසින් යුරෝපයේ විකුණන භාණ්ඩවල ප්‍රමාණය සැලකිය යුතු ප්‍රවර්ධනයක් මේ වසරේදී බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් ලංකාවට මීට වඩා වැඩි විශේෂම ඇඟලුම්, ඒ වගේම මාළු, අනෙකුත් කුළුබඩු, තේ වැනි දේවල් තවත් යුරෝපයට යැවීමට හැකියාවක් ඇති වෙයි කියලත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකෙන් ශ්‍රී ලංකාවල රැකී රක්ෂාවල ප්‍රවර්ධනයකුත්, ඒ වගේම විදේශ ආයෝජනවල, මොකද යුරෝපා වෙළඳ පොලේ විකුණන්න පුළුවන් භාණ්ඩ දැන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට එක්තරා විදිහකට දිරිගැන්වීමක් තියෙනවා. මොකද කිසිම තීරුබද්දක් නැතිව විශාල වෙළඳ පොලකට ඇතුල් වීමේ දැහැකියාව දැන් තියෙන නිසා, ඉතින් මේක ඇත්තටම අද ඉඳලා තමයි මේක බලගැන්වෙන්නේ. ඉතින් යුරෝපා පාර්ලිමේන්තුව සම්මත කරලා පසුව යුරෝපා කවුන්සිලය ඔවුන්ගේ දැන් අනුමැතිය ඒ සියලුම ලියකියවිලි ඒවා දැන් ලියකියවිලිවල කටයුතු අවසන් නිසා ප්‍රායෝගිකව ඒ භාණ්ඩ යැවීම ආරම්භ කිරීම තමයි අද ඉඳලා ආරම්භ කළ තියෙන්නේ.
හොඳයි, අපි කතා බහ කරමින් සිටියේ ලෝකයේ ගෙවි යන සතියේ ලෝකයේ තියෙන අලුත්ම තතුවිත්ති උණුසුම් තතුවිත්ති මොනවද කියලා ලෝවටා විශේෂඥයන් AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග අද දවසේදී SBS සිංහල වැඩසටහනේ ලෝවටා විශේෂඥය මෙතනින් සමාප්ත කරනවා. අපි ලබන සිකුරාදා නැවතත් සුපුරුදු විදිහට හමු වෙමු. අමල්, සුබ සතියන්තයක් කියලා ප්‍රාර්ථනා කරනවා.
ආයුබෝවන් මතුරු.
Thank you.